ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
අයිබෝවන්, එමනම් තවත් මාසයක අපි ඔබ හමුවට පැමිණෙනවා විශ්ව සාහිත්‍යයේ රසවත් මං පෙතක ඔබව කැඳවාගෙන යන්න. අපි සූදානම් විශ්ව සාහිත්‍යයේ තවත් අපූර්වතම රසවත් කෘතියක් ඔබ හමුවට රැගෙන එන්න. විශ්ව සාහිත්‍යයේ පිළිබඳව ඔබේ තියෙන දැනුමට අලුතින් යමක් එකතු කරන්න, ඒවගේම විශ්ව සාහිත්‍යයේ තවත් අපූර්වතම ස්ථානයකට ඔබව අපි මේ අද ගෙනෙන විශේෂාංගය හරහා රැගෙන යන්න, ඒ පිළිබඳව සෙවුම් කරන්න, කියවන්න, විශ්ව සාහිත්‍යයේ ඔබගේ දැනුම් පරාසය පුළුල් කරන්න යම් කිසි වූ පිටිවහලක් ලබා දෙන්න, ඒ වගේම සාහිත්‍යමය රසවින්දනයක් එකතු කරන්න. අද අපි කතා බහ කරන්නේ ටයිම්ස් සංගරා විසින් ඕල් ටයිම් 100 නවල්ස් ලයිස්තුවට ඇතුළත් කරපු නවකතා අතරින් එක් නවකතාවක්. සදාකාලිකවම හොඳම නවකතා 100 ටයිම්ස් සංගරාව නම් කළා. ඒ අතරට එකතු වෙනවා අද අපි මේ කතා බහ කරන විශ්ව සාහිත්‍ය කෘතිය. ඒ පැසේජ් ටු ඉන්ඩියා. පැසේජ් ටු ඉන්ඩියා කියන කෘතිය 1924 ඊ.එම්. ෆෝස්ටර් විසින් රචනා කරන ලද කෘතියක්. ඔහු ඉංග්‍රීසි ජාතික ලේඛකෙක්. මේකට පාදක වෙන්නේ 1920 ගණන්වල බ්‍රිතාන්‍යයේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය, ඒ වගේම අධිරාජ්‍යවාදය. ඉතින් මේ සමස්ත කතාව පුරාම ජාතිවාදය, අධිරාජ්‍යවාදය, ආගම, මිත්‍රශීලීත්වය, ඒ වගේම විවාහ සම්බන්ධතාවල ස්වභාවය සහ අස්ථාන, ලිංගික දූෂණ චෝදනා එල්ල කිරීම වගේ තේමා ඇතුළත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කතාව ඇත්තටම සාකච්ඡාවට ගන්නට තීරණයක් කළේ පසුගිය කාලවක් වානුවේදී, විශේෂයෙන්ම ලෝක අවධානයට ලක් වුණා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වඩාත් වැඩියෙන් දැනුණා මේ T20 ලෝක කුසලානය අතරතුරදී ඔස්ට්‍රේලියාවට පැමිණුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් සමාජිකයෙක් වෙන ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් ක්‍රීඩකයාට එල්ල වුණු මේ ලිංගික දූෂණ චෝදනා. මෙතනදී මේ කතාවේදීත් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතයක් තවත් තමන් එක්කම ඉන්න මිත්‍රයෙක් විදිහට කටයුතු කරන පුද්ගලයෙකුට ලිංගික චෝදනා එල්ල කරනවා. හැබැයි ඒවා සම්පූර්ණයෙන්ම අස්ථානගත ලිංගික චෝදනා විදිහට තමයි කතාව පුරාම දිවයන්නේ. අපි බලමු මොකක්ද මේ කතාවෙන් පාඨකයාට සාහිත්‍ය ලෝකයට ගෙනෙන්නට උත්සාහ කළේ කියලා ලේඛක ඊ.එම්. ෆෝස්ටර්. එහෙමනම් සුපුරුදු පරිදි මගෙත් එක්ක මේ කතාවට සංවාදයට එකතු වෙනවා එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍යය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණියක් වන, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට කටයුතු කරන දිලිනි ඊරියවල. අයිබෝන් දිලිනි.
අයිබෝන් දේවරුක්ෂි.
හොඳයි, මුලින්ම අවධානය යොමු කරන්න කැමති මේ විශ්ව සාහිත්‍ය ලෝකයේ පැසේජ් ටු ඉන්ඩියා කොයි වගේ පිළිගැනීමකට ලක්වුණු කෘතියක්ද ඔබට දැනෙන ආකාරයට, ඔබ කියවා ඇති පරිදි ඔබ හඳුනාගෙන තියෙන ආකාරයට?
පැසේජ් ටු ඉන්ඩියා නවකතාව 1924 ලියවෙන්නේ ඉංග්‍රීසි ජාතික එඩ්වර්ඩ් මෝගන් ෆෝස්ටර් විසින්. ෆෝස්ටර් මේ කෘතිය ලියන්නේ ඔහු ඉන්දියාවේදී ලැබූ අත්දැකීම් පදනම් කරගෙන. මේ කෘතිය 20 සියවසේදී වුණු හොඳම නවකතා 100 එකක් ලෙස නම් කරනවා. ඒ වගේම 1924 ජේම්ස් ටේට් බ්ලැක් මෙමෝරියල් ප්‍රයිස් එකත් දිනා ගන්නවා. ඊළඟට ඉන්දියානු ජාතික සාන්ත රාමරාවෝ විසින් පැසේජ් ටු ඉන්ඩියා වේදිකා නාට්‍යයක් ලෙස නිර්මාණය කරනවා 1960. ඊට පස්සේ 1960 වසරේම එය ප්ලේ ඔෆ් ද මන්ත් හැටියට BBC නාලිකාවෙන්නත් විකාශය වෙනවා. ඊළඟට 1984 ඩේවිඩ් ලීන් විසින් මෙම කෘතියේ තිර පිටපත නිර්මාණය වෙනවා. එම චිත්‍රපටය ඔස්කා සම්මාන දෙකකුත් ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගන්නවා.
හොඳයි, මේ පැසේජ් ටු ඉන්ඩියා කියන කතාව ප්‍රධාන වශයෙන් චරිත හතරක් වටා ගෙතිලා තියෙනවා. ඩොක්ටර් අසීස්, ඔහු ඉන්දියානු ජාතිකෙක්, ඒ වගේම ඔහුගේ බ්‍රිතාන්‍ය මිතුරා සිරිල් ෆීල්ඩින්, ඔහු ඒ වෙනකොට ඉන්දියාවේ ක්‍රියාත්මක පාසලක විදුහල්පතිවරයෙක් විදිහට කටයුතු කරන චරිතයක්. ඒ වගේම එංගලන්තයේ සිට ඉන්දියාවට පැමිණෙන මුව මහත්මිය සහ එංගලන්තයේ සිට තමන්ගේ අනාගත විවාහ අපේක්ෂිත පුද්ගලයා හමුවීමට ඉන්දියාවට පැමිණෙන ඇඩලා ක්වෙස්ටඩ් මෙනවිය. දිලිනි, දැන් අපි මෙහිදී අවධානයක් යොමු කළොතින් මේ ප්‍රධාන චරිත ඇඩලා මුව ආසීස් ෆීල්ඩින් කියන මේ චරිත බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පැතිකඩ පෙන්වීමට කතුවරයා යොදාගෙන තියෙන්නේ කොයි ආකාරයකින්ද?
ඔව් දිරුක්ෂි, දැන් මෙතෙන්දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියා දේශපාලන සමාජ සහ ආර්ථිකය යන කොටස් තුනම අත්පත් කර ගැනීම ගැන මේ කෘතිය විශාල වශයෙන් සාකච්ඡා කරනවා. ඊළඟට කෘතිය තුළ ෆෝස්ටර් චරිත මෙහෙවන්නේ යම්කිසි විශ්ලේෂණාත්මක ගවේෂණයක යෙදෙන කතුවරයෙක් හැටියට. ඔහු විශ්ලේෂණය කරන්න උත්සාහ කරනවා කොහොමද මේ යටත් විජිතවාදය තුළ පාලකයා සහ පාලිතයාගේ සිතුවිලි දේශපාලනිකව වැරදි සහ නිවැරදි වෙන්නේ කියන කාරණාව. ඊළඟට වෙනත් විදිහකින් කිව්වොත් මේ කෘතිය මගින් විශේෂයෙන්ම කෙරෙන්නේ අධිරාජ්‍යවාදී පාලනයක් ඇති පාලක සහ පාලිතයන් අතර මිනිස් සම්බන්ධතා ඇතිවන සහ බිඳවැටෙන ආකාරය සහ මිනිස්කම් මතුවන සහ යටපත් වෙන ආකාරය ගැන. එතකොට මේ ගැන කතා කරන්න අපි මේ චරිත හතර ගත්තොත් අසීස් කියන්නේ ඉන්දියානු ජාතික දොස්තරවරයෙක්. ඔහු ඉහළට ඉගෙන ගත්ත, ඉහළ සමාජ පරිසරයක හැදෙන වැඩෙන, ඉහළ සමාජය සමග, ඉන්දියානු ඉහළ සමාජය සමග බොහොම සමීපව ඇසුරු කරන දොස්තරවරයෙක්. අසීස් ඉන්දියානු ජාතිකයෙක් හැටියට ඔහු තුළ ඉංග්‍රීසි ජාතිකයන් ගැන තියෙන ලොකු පිළිකුලක් කතාවේ ආරම්භයේදී. ඊළඟ චරිතය ගත්තොත් මිසිස් මුව කියන චරිතය. මිසිස් මුව කියන්නේ මේ කතාවට පාදක වෙන චන්ද්‍රපෝ කියන ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා වන රොනීගේ මව. එතකොට මිසිස් මුව ඉතාමත්ම සරල, බොහොම ලපිත් බවක් තිබෙන මේ ඉංග්‍රීසි ජාතික කාන්තාවක්. මිසිස් මුවගේ මෙම කාරුණික බව නිසාම අසීස් තුළ ඉංග්‍රීසි ජාතිකයන් පිළිබඳ යම් කිසි පැහැදීමක් ඇති වෙනවා. ඔහුගේ අර හිතේ තිබුණ තද පිළිකුල ක්‍රමෙන් අඩු වෙලා යනවා. මේ හේතුව නිසා ඔහු ඊළඟට අපි කතා කරන ඇදෙලා සහ ෆීල්ඩින් කියන චරිත දෙක සමගත් බොහොම කුළුපාග මිත්‍රත්වයක් ඇති කරගන්නවා. ඊළඟට අපි ෆීල්ඩින් ගැන කතා කරොත්, ෆීල්ඩින් කියන්නේ ඉංග්‍රීසි පාලනය යටතේ කෙරෙනු පාසලක විදුහල්පතිවරයෙක්. කතාව ආරම්භයේදී ඔහු බොහොම මේ සමබරව හිතන පුද්ගලයෙක් හැටියට තමයි විස්තර කරන්නේ. ෆීල්ඩින් බොහෝ වෙලාවට ඉංග්‍රීසි පාලකින්ගේ ක්‍රූරකම් ගැන හැම බොහොම අප්‍රසාදය පළ කරනවා. දැන් අපේ මේ දොස්තර අසීස් ෆීල්ඩින් සමග කුළුපග මිත්‍රත්වයක් ඇති කරගන්න ෆීල්ඩින්ගේ එම අදහසු බලපානවා. ඊළඟට ඇඩෙලා කියන චරිතය. ඇඩෙලා කියන්නේ චන්ද්‍රපෝ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වරයා වන රොනි, ඒ කියන්නේ මුව මහත්මියගේ පුතාව විවාහ කර ගැනීමට එංගලන්තයෙන් පැමිණෙන සාමාන්‍ය ඉංග්‍රීසි ජාතික කාන්තාවක්. මිසිස් මුව හරහා තමයි, එහෙම නැත්නම් මුව මහත්මිය හරහා තමයි දොස්තර අසීස් ඇඩෙලාවත් හඳුනාගන්නේ. එතකොට ඒ මෙතෙන්දි පෙන්නන්නේ මොනතරම් දරුණු විදිහේ යටත් විජිත පාලනයක් පැවතුණා මිනිසුන්ගේ සිත් තුළ ඇතිවෙන මේ කාරුණික බව සහ විවෘත බව නිසා මිනිස් සම්බන්ධතා කුමන ජාතික ආගමක වර්ගයක නියෝජිතයින් වුණත් මිනිස් සම්බන්ධතා ඇතිවීම වළක්වන්න බෑ කියන එක පෙන්නුම් කරනවා. මෙම කතාවේ ඇත්තටම ප්‍රධානම සිදුවීම අසීස් විසින් ඇඩෙලාව අපයෝජනයකට ලක් කරා කියලා ඇඩෙලා විසින් චෝදනාවක් ඉදිරිපත් කරනවා. ඉන්පසු ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒ හේතුවෙන් අසීස් සහ ෆීල්ඩින්ගේ මිත්‍රත්වය බිඳවැටෙනවා. නමුත් ඒ මිත්‍රත්වය බිඳවැටෙන්නට පෙර ෆීල්ඩින් අසීස් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා බොහෝ දෙනා මුණගැහිලා අසීස්ගේ නිර්දෝෂීභාවය ගැන කතා කරන්න. නමුත් අවාසනාවට ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක් වීමේ වාසිය ඔහුට ගන්න බැරි වෙනවා. මොකද ඉංග්‍රීසි කඳවුරේ ඒ මොහොත වෙනකොට තිබෙන ප්‍රබල බව නිසා ඇත්තටම ඔහුට අසීස් වෙනුවෙන් කිසිම විදිහක හේතුවක් සාක්ෂියක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැතු යනවා. මිත්‍රයා වෙනුවෙන් ෆීල්ඩින්ට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. සහ ඊළඟට මෙම හේතුව නිසාම දෙකට බෙදෙන ඉන්දියානුවන් සහ ඉංග්‍රීසින් අතර ෆීල්ඩින් එක්තරා විදිහකට දෙපිරිස අතරම සැකයකට භාජනය වෙනවා. ඒකන්නේ ඉන්දියානු ජාතිකයන් ෆිල්ඩිංව සැක කරනවා මොහු පෙන්වන්නේ බොරු මිත්‍රත්වයක් කියලා. ඉංග්‍රීසි ජාතිකයන් ෆිල්ඩිංව සැක කරනවා මොහු ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව කුමන හෝ අවස්ථාවක යම් කිසි කරුණු ඉදිරිපත් කිරීමක් කරයි කියලා. ඉතින් මේ දෙපැත්තේම සැකේ මැද්දේ බොහොම තදබල මානසික තත්ත්වයක මානසික පීඩනයකට පත් වෙනවා ෆිල්ඩින්. ඒ අනුව ක්‍රමයෙන් ෆිල්ඩින්ගේ සහ අසීස්ගේ මිත්‍රත්වය බිඳවැටෙනවා. අධිරාජ්‍යවාදී හැඟීම් කෙතරම් ප්‍රබලව ෆිල්ඩින්ට බලපෑවද කිව්වොත්, නවකතාව අවසානයේදී ඔහු හිතනවා ඉන්දියානු භූමිය මිත්‍රත්වයක් ඇති කර ගැනීමට සුදුසු තැනක් නෙමෙයි කියලා.
ඔව්, මේ සාකච්ඡාව ආරම්භයේදී මම සඳහන් කිරීමක් කළා බ්‍රිතාන්‍ය ප්‍රභූන් සහ ස්වදේශික පන්ති අතර තියෙන පන්ති ભેදය පෙන්වුම් කරන කතාවක්, ඒ වගේම වෙනස් කොට සැලකීම ජාතිවාදී පෙන්වුම් කරන කතාවක්. මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පවති සමයේදී මේ කතාව ලියපු ඊ.එම්. ෆෝස්ටර් සත්‍ය වශයෙන්ම ඉන්දියාවේදී දැක්ක දේවල් අත්විඳි දේවල් මේ කතාවට පාදක කරගෙන තියෙනවා කියලා ඔහුගේ කෘතිය විමර්ශනයේදී අපිට හමු වෙන ප්‍රධානතම කරුණක්. දිනෙන් දැන් මම දැනගන්න කැමතියි මේ ළඟට මේ කතාවේ රේසිසම් එහෙමත් නැත්නම් වර්ගවාදය ගැන තියෙන සාහිත්‍යයේ කියවීම කොයි වගේද කියලා.
ඒ කාලේ දරුණු ලෙසටම යුරෝපයේ පැවති අධිරාජ්‍යවාදී මතය තමයි ඍක්ෂි සුදු ජාතිකයින් ඉපදී තිබෙන්නේම අනිකුත් ම්ලේච්ඡ මිනිසුන්, ඒ කියන්නේ කළු සහ දුඹුරු මිනිසුන්ව ශිෂ්ට සම්පන්න කිරීමටයි කියන කාරණාව. මෙහිදී විශේෂයෙන්ම ෆෝස්ට මතු කරන්නේ යකත් විජිතවාදයේ හේතුවෙන් ඇති කරන සීමා මායිම්, උස්මිටිකම් සහ අනෙකුත් ක්‍රූර අසාධාරණ බෙදීම් කියන මේ කිසිවක් මිනිස් සම්බන්ධතා ඇතිවීම කෙරෙහි බල නොපාන නමුත් කඳවුරු බඳින විරෝධවාදී කණ්ඩායම් නිසා එම මිනිස් සම්බන්ධතා පළුදු විය හැකි බව. ඊළඟට මේ කෘතිය පුරාම එම කාරණාව පිළිබඳ සාකච්ඡා වෙනවා. ප්‍රධානම තල දෙකක එකක් තමයි බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට අනුගත වූ ඉංග්‍රීසීන් හා ඉන්දියානුවන්ගේ හෘද සාක්ෂිය පිළිබඳව කෙරෙන සාකච්ඡාව. අනිත් එක තමයි යටත් විජිත විරෝධී ඉංග්‍රීසීන් සහ ඉන්දියානුවන්ගේ හෘද සාක්ෂිය. මේ කියන කාරණා දෙකත් එක තමයි ඇත්තටම කෘතියේ සාහිත්‍යමය වටිනාකම ගොඩනැගෙන්නේ.
ඊළඟට මෙහි ප්‍රධානතම සිටුවීම ඇඩෙලා ලිංගික දූෂණ චෝදනා එල්ල කරනවා වෛද්‍ය අසීස් වෙත. ඇගේ මේ චෝදනාවේ පරමාර්ථය කුමක් විය හැකිද? නමුත් කතාවෙම පෙන්නුම් කරනවා ඇත්තටම අසීස් අතින් එහෙම දෙයක් සිදු වුණේ නැහැ කියලා. ඉතින් කතුවරයා මෙවැනි අස්ථානගත චෝදනාවක් ඇඩෙලා කියන චරිතය හරහා අසීස් වෙත එල්ල කිරීමේ පරමාර්ථය කුමක් වෙන්න පුළුවන්ද? මේ සිදුවීම් දාමය තුළින් කතුවරයා යටත් විජිතකරණයෙන් පෙන්වන්නට උත්සාහ කරන පැතිකඩ මොකක්ද පාඨකයාට? ඒ සම්බන්ධව ඔබේ විචාරය මොකක්ද දිලිනි?
ඔව් දිලක්ෂි, මේ කෙටින් විස්තර කළොත් අසීස්ට සිදුවෙනවා ඇඩෙලා සහ මිසිස් මොවන් සමඟ මරබා කියන ගුහා පරිශ්‍රයට චාරිකාවක යෙදෙන්න. මෙම ගමනේදී ඇඩෙලා තුළ අසීස් පිළිබඳ ආකර්ෂණයක් ඇති වෙනවා. නමුත් ඒ කාලේ පවතින ඉංග්‍රීසි පාලකීන් සහ ඉන්දියානුවන් අතර දුරස්ථ බව නිසා ඇය සිය හැඟීම් මතුපිටට එන්නට නොදී වළක්වා ගන්නවා. නමුත් ඇඩෙලා කියන්නේ ආවෘත්ති බීතිකාව කියන මානසික තත්වයෙන් පෙළෙන කාන්තාවක්. ඉංග්‍රීසියෙන් ක්ලෝස්ට්‍රෝෆෝබියා කියලා හඳුන්වන්නේ එම තත්ත්වය. ඉතින් ගුහාව තුළදී ඇයට අස්ථාන බියක් ඇතිවීම ඇගේ රෝග ලක්ෂණයක්. මුලින්ම කුඩා ගුහාවක් තුළදී තෙම බීතිකාව හට ගැනීම නිසා ඇය එළියට දුවගෙන එනවා. ඉන් පසු නැවත තවත් ගුහාවක් ඇතුළට යන ගමනේදී තමයි ඇයට හිතෙන්නේ අසීස් විසින් ඇයව අපයෝජනයට ලක් කළා කියලා. මෙම මානසික තත්ත්වය තමයි අසීස්ට චෝදනා කිරීමට මූලික වෙන්නේ. මෙතෙන්දී ඇඩෙලාගේ ඇතුළු සිතෙහි අසීස් ගැන තිබුණ හැඟීම මතුපිටට එන්නේ චෝදනාවක් හැටියට කියලා විචාරකීන් විස්තර කරනවා. ඔවුන්ට අනුව ඒ නිසා තමයි අසීස්ට චෝදනා කරන මුල් අවස්ථාවේ සිටම ඇඩෙලාට සිය හිස තුළු දෝංකාරයක් ඇහෙන්න පටන් ගන්න. මේක ඇත්තටම ඇඩෙලාගේ ඇතුළු සිත ඇයට දොස් නැගීමක් හැටියටත් සමහර විචාරකීන් හඳුන්වනවා. ඒ නිසා තමයි නඩු විභාගයේ අතරත් ඇයට එම හැඟීම පවතින්නේ. සහ ඒ දෝංකාරය අසීස් නිර්දෝෂ බව කෑගසා කීවාට පසු නවතින්නේ. මේ සිදුවීම භාවිතා කරමින් සංවේදී සිතුවිලි වලින් මිනිසුන් විවිධ අරමුණු කෙරෙහි කල්ලි ගැසීමට සහ අරගල කිරීමට පොළඹවන අයුරු මිනිසුන්ගේ එම සංවේදී භාවයෙන් පාලකීන් ප්‍රයෝජන ගන්නා අයුරුත් මේ නිර්මාණය තුළ පෝස්ට ඉතා මනාව පැහැදිලි කරනවා.
ඔව්, අද දවසේදත් අපි විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් මේ විශේෂාංගය හරහා ඔබව රසාලිප්ත මාවතකෙක් අගෙන ගියා කියලා අපි විශ්වාස කරනවා විශ්ව සාහිත්‍යයේ. අද අපේ ප්‍රස්තුතුණු කතාංගය තමයි 1924 ඊ.එම්. ෆෝස්ටර් විසින් රචනා කරන ලද A Passage to India කියන අග්‍රගණ්‍ය විශ්ව සාහිත්‍ය කෘතිය. මේක පස්සේ සිනමාවටත් නැගුණා. Passage to India කියන නමින්ම ඩේවිඩ් ලීන් විසින් තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරලා සංස්කරණය කරලා 1984 මේක සිනමාවටත් ආවා. ලෝක සිනමාපට අතරත් මේක විශිෂ්ට ගණයේ සිනමාපටයක් විදිහට සැලකන්නට පුළුවන් සිනමාපටයක්. ඒ වගේම මේ සිනමාපටයේ තිර පිටපත් රචකයා අධ්‍යක්ෂවරයා සහ සංස්කාරකවරයා වුණ ඩේවිඩ් ලීන්ගේ කීර්තිමත් සිනමා දිවියේ අවසාන චිත්‍රපටය වුණෙත් මේ A Passage to India කියන චිත්‍රපටය. ඔහු 1970 රයන්ස් ඩෝටර් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාට පස්සේ වසර 14කට පස්සේ ඔහු අධ්‍යක්ෂණය කරපු පළමු සහ ඔහුගේ සිනමා දිවියේ අවසාන චිත්‍රපටය බවට පත් වුණෙත් 1984 රිදී තිරයට පැමිණුණු මේ A Passage to India කියන චිත්‍රපටය. එමනම් ආදරණීය හිතවතුනි, අපි විශ්වාස කරනවා අපි ඔබව රැගෙන ගිය මේ අපූර්ව රසාලිප්ත විශ්ව සාහිත්‍ය මාවතේ ඔබ යමක් අහුලා ගන්නට ඇති කියලා, ඔබගේ රසවින්දනාත්මක මතකයට යමක් එකතු කරන්න ඇති කියලා, ඔබව මේ අපූර්ව කෘතිය විමසා බලන්නට, මේ අපූර්ව සිනමාපටයෙන් නරඹන්නට යම් කිසිව උත්තේජනයක් අපි ඔබ තුළ ඇති කළයි කියලා. ඒ තමයි ඇත්තටම අපේ බලාපොරොත්තුව. ඉතින් එමනම් මේ පිළිසඳරට එකතු වුණු විශ්ව සාහිත්‍යය පිළිබඳ තමන්ලත් අධ්‍යයනයන් හරහා දැනුම එකතු කරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණු මෙල්බර්න්හි දිලිනි ඊරියවලට අපි අපගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. අපි එහෙමනම් තවත් මාසකින් අනතුරුව විශ්ව සාහිත්‍යයේ තවත් රසවත් සංදිස්ථානයකදී හමුවෙමු. ඒ වගේම අපි ඔබට මතක් කරනවා Apple Podcast, Google Podcast, Spotify කියන සියලුම පොඩ්කාස්ට් මාධ්‍ය හරහා මේ විශේෂාංගයට ඔබට නැවතත් සවන් දෙන්නට පුළුවන්. එසේත් නොමැතිනම් SBS Radio app එකට යන්න නොමිලේ ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකි. එහිත් තියෙනවා මේ විශේෂාංගය. ඊට අමතරව SBS සිංහල සේවයේ වෙබ් අඩවියට යන්න www.sbs.com.au/sinhala. යලිත් මාසක නැවතත් හමුවෙමු. සුබ දවසක්. මම දිල්රුක්ෂි විජේසූරිය.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිගේ සැරිසරන්නට තවත් මාසක අවසාන අඟහරුවාදා අපි යලි හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.